ඊළඟ ප්‍රශ්නේ තියෙන කාලින්ග කෝලම කියලා අපි අහලා තියෙනවා අපි යාළුවා තිල්න යාළුවනේ. එයා අහලා තියෙනවා මේ ලෝක ආර්ථික අර්බුදය මේ මම හිතන්නේ හොඳ ප්‍රශ්නක් ටිකක් කතා කරන්න පුළුවන් නේ.
ශ්‍රී ලංකාවේ
කතා කරන්නේ මොකද අපේ දැන් පහුගිය වැඩසටහනත් බුද්ධික පැයකට අඩුයි.
ඔව් ප්‍රශ්නේ කතා කරොත් අපි ලෝක ආර්ථික අර්බුදය මේ තොරතුරු සාක්ෂණ රැකියාවල් වලට කෙසේ බලපායිද? ඒ වගේම මේවෙන් මිදෙන්න කරන්න පුළුවන් يعني ඒ අර්බුදයෙන් මිදෙන්න ඔව් ශ්‍රී ලංකාවේ කරන්න පුළුවන් මොනවද? ඒවත් මේ ලංකාවේ තියෙන මේ තොරතුරු සාක්ෂණ يعني ආයතන වලට මේ කම්පැනි වලට කොච්චර බලපානවද කියලා.
ඔව් ඇත්තටම මේ මං ඔය එන්න කලිනුත් ඔෆිස් එකේ ඉන්නකොට මට ඕක ගැන හවස එක්කෙනෙක් කතා කරන්න කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක් එක්ක මට වෙන දෙයකට කතා කරලා මට ගෝ කාලිංග බලන්නකො දැන් මොකද්ද අපි කරන්නේ මේ වෙලා තියෙන ප්‍රශ්නේ කියලා. මං එහම මොකද දැන් අපිටත් බිස්නස් නැහැනේ. ඕගොල්ලන්ගේ කොහොමද? අපිටත් ඒ ප්‍රශ්නේ තියෙනවා. මේ බලන් ගියාම ඒක ඇත්තට මේකල software development company එකකුත් නෙමෙයි. ඒගොල්ලෝ ඇවිල්ලා ඇත්තටම මේ electrical services දෙන company එකක්. ඒ කියන්නේ ගොඩක් CB වගේ project කරන ටිකක් ලොක් company එකක්. ඉතින් ඒ අයත් කියනවා ඒ අයටත් මේ ගැටලුවම තියෙන මේක ඇත්තටම software development industry එකට විතරක් තියෙන ගැටලුවක් නෙමෙයි. හැමෝටම තියෙන ගැටලුවක් තමයි මේ ආර්ථිකයේ බිඳ වැටීම. Toyota company එක දක්වා මේ ප්‍රශ්නේ දැන් තියෙනවා. මොකද මේකට ඇත්තනම ගොඩක් මොනේ මේ ඇමරිකාවේ ආර්ථික බිඳවැටීමක් වුණා ලොකුවට මේ ඇමරිකාව ඇත්තටම මේ ඉරාකෙත් එක්ක යුද්ධෙට ගිහිල්ලා ඒ සඳහා කෝටි ගණන් වියදම් කළා. ඇත්තනම ඇමරිකාවේ එක්ස්පෝර්ට් ගොඩක් දැන් අඩුවෙන් තියෙන. ඒක නිසා ඇමරිකාව වියදම් වැඩි වුණාට ඇමරිකාවට එන ආදායම් ගොඩක් අඩු වුණා. ඒ වගේම තෙල් මිල ඉහළ ගිය නිසා ඒගොල්ලන්ගේ තවත් විදේශී විනිමය ගොඩක් වැය වුණා මේක තෙල් සඳහා.
ඔව් කාලේ ලෝක ගැන මේ ආර්ථික අර්බුද ගැන මගේ යාළුවෙක් ඉන්න ඔය ආර්ථික සම්බන්ධ ඉතාමත් මේ හොයන කෙනෙක්. එයාට අනුව ඔය ආර්ථිකයේ එහෙම වෙලා තියෙන්නේ ඇමරිකාවේ බැංකු ශාස්ත්‍රයේ වුණ පොඩි වැරදි ටික.
ඔව් ඒක නෑ.
ඒගොල්ලෝ ණය දීලා ඒ ණය ආයි රිකව කරගන්න බැරි වෙලා.
ඔව්.
ඒක තමයි ප්‍රධානම දේ. ඊට පස්සේ ඔය තෙල් සහ රත්තරන් ගණන් ගිහිල්ලා තියෙන්නේ දැන් ඔය ආර්ථික බිඳවැටෙනවා කියලා කලින් මිනිස්සු දැනගත්තාම.
ඔව් මේගොල්ලෝ මේවා පොඩ්ඩක් එක්ක
තෙල් සහ මේ රත්තරන් වලට වැඩිපුර මේ ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. මොකද ඩොලර් වලට ඉන්වෙස්ට් කරපු ගාය තෙල් වලට සහ රත්තරන් වලට ඉන්වෙස්ට් කරන්නද?
ඔව් දැන් ඇත්තටම මේ තවත් ප්‍රශ්නයක් එන්නේ නම් මේ යුරෝ වලට තෙල් දෙනවද කියලා කට්ටිය අතරේ පොඩි දැන් ගැටලුවක් එනවා. එහෙම වුණත් එහෙම ඇත්තටම ඩොලර් එක කඩා වැටෙනවා කියන්නේ ලෝකේ ආර්ථිකය ගොඩක් කඩාවැටෙන මොකද දැන් ඇමරිකාව මත ගොඩක් රටවල් ඩිපෙන්ඩ් වෙනවා. මොකද යුරෝපයේ වගේ රටවල් වල ගොඩක් එක්ස්පෝර්ට් යන ඇමරිකාවට. ඒකට ජපානය ගත්තොත් ජපානයේ එක්ස්පෝර්ට් ගොඩක් යන ඇමරිකාවට. චීනය ගත්තොත් චීන එක්ස්පෝර්ට්ස් ගොඩක් යන ඇමරිකාවට. ඇමරිකාව මිලදී ගැනීම නැති වෙනවා කියන්නේ අර රටවල් වල එක්ස්පෝර්ට්ස් අඩු වෙනවා කියන්නේ ඒ අයට ලැබෙන ආදායම අඩු වෙනවා. එතකොට ඒ සමාගම් වලට තියෙන ආදායම අඩු වෙනවා. ඒ සමාගම් වලින් ඉන්වෙස්ට් කරන ඒවට යන ආදායම් අඩු වෙනවා. ඒවා ඉන්න එම්ප්ලොයිලාට එතකොට ලැබෙන බෙනිෆිට්ස් නැතුව යනවා.
අනිත් මේ ප්‍රශ්නේ තමයි සමහර දැන් මේ ආර්ථික අර්බුදයේ
මේක ඇත්තම සර්කල් එකක්
නේ. ඔව් ඇඟට වදින් නැති අයත් බය වෙච්ච පාර වැඩිපුර ඉතුරු
කරගෙන ඉන්නවා. මේක දැන් ඇත්තම දැන් මෙතන නම් වෙලා තියෙන්නේ ගොඩක් වෙලාට බය වෙලා. මොකද අද උදේත් මම සම්පත් බැංක් එකේ ගිහිල්ලා මැනේජර්ට එක උදේ කතා කරන මේ මම ඇත්තනම් ගිහිල්ලා කතා කරන්නේ මේ ආර්ථික ගැන නෙමෙයි මේ එයත් මේ Samsung Omnia එකක් ගන්නවා කියලා කිව්වා. මේ මාත් දඩබඩ ගාලා ගිහිල්ලා කතා කරා මොකද්ද ගත්තද කොහමද මොකද උනේ කියලා. එයා ගත්තා කියලා කිව්වා තාම දකින්න හම්බුනේ නැහැ. මොකද මටත් ඒකක් ගන්න ආසාව තියෙන ඉඳ පොඩ්ඩක් මේ බල බල ඉන්න හින්දා කතා කරා. මෙයාගේ බලන්නකෝ දැන් බැංකුවේ දිහා කවුරුත් එන්නේ නැහැ නේ. ඉතින් මං කව මේක ඔයතරම ඕගොල්ලන්ගේ වැරද්දක්. ඕගොල්ලෝ දැන් ණය දෙන්න තියෙන තමයි මිනිස්සු එන්නේ නැති
කියලා. අනිවාර්යයෙන්.
ඊට පස්සේ එයාගේ පිළිතුරුනේ ණය දෙන්න නම් බැරි කමක් නැහැ. ණය දුන්නහම මිනිස්සු ගෙවන්නේ කොහොමද? මේ දීලා තියෙන ණයක් අර මිනිස්සු ගෙවන්නේ නැහැ කියලා. ඉතින් දැන් මම නම් හිතන්නේ ඔතන තමයි ලොකුම ගැටලුවක් ඇතිලා තියෙන්නේ. මොකද ව්‍යාපාරිකයන්ට බැංකු වලින් ණය දෙන්නේ නැතුණා ව්‍යාපාරිකයන් ඉන්වෙස් කරන්න සල්ලි නැති වෙනවා. ඉතින් ඉන්වෙස් කරන්න සල්ලි නැති වෙනවා කියන්නේ එතකොට බිස්නස් කරන්න සල්ලි අඩු වෙනවා. නේද? එතකොට
කලින් මම හිතන්නේ මේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරොත් ලංකාවේ ගොඩක් කියන්නේ ඉහළ පෙළේ කම්පැනි ගොඩක් මේ පිටරටවල් වලින් එන ප්‍රොජෙක්ට් මත තමයි ඉන්නේ.
ඒක අපිට ප්‍රශ්නයක්. බුද්ධික දැන් අපේ කම්පැනියත් ඇත්තටම දැන් මේ අවුරුද්දට අපිට දෙනවා කියලා ඒ කියන්නේ තිබ්බ ප්‍රොජෙක්ට්ස් ගොඩක් AI හෝල්ඩ් කරගත්ත ඒ සමාගම් වලට ඇත්තටම මොකද අපිට ගොඩක් කියන ප්‍රොජෙක්ට් R&D පාට් එක දිගට පොඩ්ඩක් තියෙන හින්දා AI වුණත් ඒ ගැන කියලා තිබ්බ. දැන් ඇත්තටම අපිට බිස්නස් සේල්ස් නැති හින්දා මේවට අපි ඉන්වෙස්ට් කරන එක පොඩ්ඩක් නවත්තලා තියනවා කියලා.
ඔව් ඒක
කොස්ට් කටින් හින්දා වෙලා
තියෙනවා. මේ අවුරුද්ද මේ ගොඩක් කම්පැනි නිකන් හඳුන්වා දෙන්නේ මේ year of survival කියලානේ. බේරිලා ඉන්න අවුරුද්දක් විදිහට තමයි ඇත්තටම ඩෙවලොප් කරගන්නේ
මේක ගොඩ දාගත්ත කට්ටිය තමයි සර්වයිව් වෙන්නේ අන්තිමට සර්වයිව්
වෙන්නේ
ඔව් මේක අර ඇටොමික් බෝම්බ් එක වැටිච්ච වෙලාවේ කොමාරි ගොඩ දාගෙන අස්සේ රිංගල හිට පොනසු ටික තමයි දැන් ඉතින් මේ හැබැයි මන්නම් හිතන්නේ මේක ගොඩ කාලයක් පවතී කියලා
2010 වෙනකොට හරියට
දැනටමත් මං හිතන්නේ දැන් ලංකාවේ මේ IT වල තියෙන මේ රැකියාව වලට ඕක බලපාලා
තියෙනවා දැන් ඇත්තටම ගොඩක්ම හිඟකම් තියෙන පොල් කඩන කට්ටිය ඔයගේ කට්ටිය වන්න දැන් ඇත්තටම මේ මම නම් හිතන්නේ මේ කම්පියුටර් කරන්න යොමු වෙන ප්‍රමාණය ඇත්තටම වැඩි
කියලා වැඩි වෙලා තියෙන දැන් අනිත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් කම්පැනි වල ආර්ථිකය බිඳ වැටෙනවා කියන්නේ ඒ කම්පැනියේ කොස්ට් කටින් වැඩි වෙනවා.
ඔව්.
එතකොට තමන් වියදම් කරන ගාන අඩු වෙනවා. වියදම් කරන ගාන අඩු කරන්න තියෙන එකම ක්‍රමයක් තමයි පඩි අඩු කිරීම හෝ අඩු කිරීම නැත්නම් ඉන්ක්‍රිමන්ට් නොදී නිසා එම්ප්ලොයිස්ලා අඩු කිරීම.
ඔව්.
ඉතින් දැන් එම්ප්ලොයිස්ලා අඩු කරපුවාම එන්නේ ඒ අයින් වෙන එම්ප්ලොයිස්ලා තව කම්පැනි වලට යන්න හදනවා.
ඔව්.
එතකොට ඉන්න එම්ප්ලොයිස්ලාගේ ඩිමාන්ඩ් එක බහිනවා.
ඔව්.
ඒ හොය හැමදේම මේ IT ඉන්ඩස්ට්‍රි එකේ දැන් බලපාලා තියෙනවා.
Okay IT වල ඇත්තන වෙලා තියෙන මේ මිනිස්සු ඉතින් ඉන්නේ දැන් software engineer කෙනෙක් වුණාම ටක් ගාලා දක්කෝ. දැන් ඒ ඇත්තන මේ මේක ගොඩක් කරන්නේ මේ class කරන කට්ටියනේ බුද්ධික. ඔව් මම ඇඩ්වලට් දැම්මේ රුපියල් 50000 60000කට වැඩි ආදායමක් ලබා ගන්න.
ඇත්තටම කියන්නේ අර කඩයත් අත්තට වැඩිලා දින්නේ.
කඩ ගලලා මේ ඉතින් ඇත්තටම මේ බුද්ධික එහෙම පඩියක් ගන්න බලන්ද ඩිග්‍රී එකක් අරගෙන ආවත්
මෙහෙම ඒක ඇත්තටම ටැලන්ට් එක අනුව තමයි ටැලන්ට් එක අනුව එයා ඒ කියන්නේ ජොබ් එකට එන්න කලින් එයා කරලා තියෙන ප්‍රොජෙක්ට්
මොනවද කියලා
ඒ වගේ දේවල් අනුව තමයි
ඒත් දැන් අපිට මේ කඩවලට ගිහිල්ලා නැහැට ඔයගේ
පොළ කඩවලට ගිහිල්ලා ඒක ඇත්තටම ඉතින් පුද්ගලයා මත කඳා පවතිනවා
එහෙනම්
ඒක තමයි මේ මම හිතන්නේ ඇත්තටම කට්ටිය වැඩි නැහැ ඉන්ඩස්ට්‍රි එකට හැබැයි ඉල්ලන කට්ටියම හැදෙන්නේ
නැහැ නේද කට්ටිය නේ කට්ටිය ඉන්නවා ස්කිල්ඩ් එම්ප්ලොයිස්
නේද ඔව් අන්න හරි ඒක තමයි ඇත්තටම වෙලා
තියෙන්නේ දැන් අපේ කම්පැනියත් සමහර වේකන්සීස් තියෙනවා ගන්න මිනිස්සු නැහැ දැන් හැමතැනම මේ ජොබ් නැති අය තෝරන තරම් ඉන්නවා ඉතින් අර අවශ්‍ය
කරට අවශ්‍යත් දන්නේ නේද
මම අහලා බලන්න ඕනේ
ඇත්තටම මේක ගැන ඉතින් අපිටත් ඉතින් ගොඩක් දේවල් කතා කරන්න පුළුවා. ඒ වගේම මේ අපි අහන කට්ටියටත් මේවා කියන්න දේවල් ලැබෙනේ. ඒ අදහස් ටිකත් අපිට එවන්න කියලා.
ඉතින් කිව්වොත්
අඩු ගානේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒක ලොකු දෙයක් නේද?
මේක ඩිස්කෂන් එකක් කරමු කමෙන්ට් වල නේද?
ඔව්.
කට්ටිය ඔයගොල්ලෝ මොකද්ද ඔයගොල්ලෝ දැන් ඇත්තන ගොඩක් කට්ටිය රැකියාව ගන්න. ඔයගොල්ලෝ රැකියාව තාත්ති කොහොමද? පෞද්ගලික තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. මම මේ වගේ රැකියාවක් නේද? එතකොට මේ වගේ අපේ කම්පැනි දැන් තාත්ති අපි කොස් කටින් වලට මේ වගේ දේවල් කරන්නේ මේ දැන් මොකද දැන් ප්‍රධාන පෙළේ software development company ලංකාවේ තියෙනවා ගොඩක් පිරිස් අස්කරන්නේ බුද්ධික.
ඔව් ඇත්තටම එහෙම අවසනවත් තත්ත්වයක තුන පහුවිද.
ඔව් ඒක තමයි.
multinational companies ඒ කියන්නේ වෙන රටවල
ඇත්තටම මේ ලංකාවේ ගොඩක් software company දුවන්නේ හර්ෂ
projects වලින්.
ඒ කියන්නේ අද ජොබ් එකක් ගත්තොත් හෙටට වියදම් කරන්න සල්ලි තියෙනවා. දැන් ගොඩක් මම දන්න ලොකු පරිමාණයේ software කරන ලංකාවේ company කරන්නේ project එකක් ආපු ගමන් හොෝගල කට්ටි
ගන්නවා.
ප්‍රොජෙක්ට් එක ඉවරනහම මේ මිනිස්සුන්ට පඩි ගන්න කොහොමද කියලා එක්කත් ඒ කම්පැනි
ගත්තා. මේකනේ ඒගොල්ලෝ මේ ප්‍රොජෙක්ට් එක ගන්න නම් ඒගොල්ලෝ මෙච්චර මිනිස්සු රුමනක් ඉන්න ඕනේ. ඒක පෙන්නන්න සියක් විතර රික්‍රූට් කරනවා.
ඔව් රික්‍රූට්
කරනවා. ප්‍රොජෙක්ට් එක ආවේ නැත්තම්
හෝ ඒ ප්‍රොජෙක්ට් එක ඉවරලා තව ප්‍රොජෙක්ට් එකක් ඒක කව කරන්න ආවේ නැත්තම් අර කට්ටියකට
ඒ වැරදි විදියට ඉදිරිය
ඔව් මොකද දැන් ගොඩක් කම්පැනි වල පර්මනන්ට් කියලා ගන්න කොන්ත්‍රාක්ට් කියලා ගන්න.
මේ අර සාරාංශගත විදියට කිව්වොත් ලෝකාර්ථිකේ ලංකාවේ IT ඉන්ඩස්ට්‍රි එකට බලපාලා තියෙන්නේ පිටරට ප්‍රොජෙක්ට්ස් කරන මේ ලංකාවේ කම්පැනිස් වලට ඒක අනිවාර්යයෙන්ම ඉෆෙක්ට් වෙලා තියෙනවා. හේතුව පිටරට ප්‍රොජෙක්ට්ස් කරන මේ කියන්නේ ක්ලයන්ට්ස්ලා ප්‍රොජෙක්ට්ස් දැන් කරන්න එච්චරම ඉදිරියට එන්නේ නැහැ. අනිත් එක ලංකාවේ තියෙන ආර්ථිකයේ ප්‍රශ්න නිසාත් මෙහි තියෙන ප්‍රොජෙක්ට්ස් උත් අඩු වෙලා තියෙනවා. ඒ දෙකම බලපානවා.
ඔව් මම දන්න කෙනෙක් ඉන්න ජපානයේ ඇත්තටම මේ එයා වැඩ කරන්නේ ප්‍රධාන පෙළේ මයික්‍රොචිප් සහ ඔය ගොඩක් WiMAX වගේ equipment කරන company එක ලංකාවේ කෙනෙක් doctorate එකක් පවා තියෙන කෙනෙක්. මෙයාට company කියලා තිබිලා තියෙනවා මාස 10ක පඩි දෙන්නම් අස්සලා යන්න කියලා. ඒ වගේ කියන්නේ කැමති නම් අස්සලා යන්න නැත්නම් පඩි අඩු කරනවා කියලා 40%. මේක තමයි තත්ත්වය.
අපි ඊළඟ ප්‍රශ්නෙට යමුනේ.
ඔව් ඊළඟ ප්‍රශ්නෙට.
ඔව්. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන නිලන්ත. නිලන්ත PSC අහලා තියෙන්නේ. එයා Fedora 10 පාවිච්චි කරනවා කියලා තියෙනවා. ඒ වගේම එයාගේ මැෂින් එකේ ඉඳලා වෙන තැන වෙන තැනක තියෙන ෆෙඩෝරටින්ම භාවිතා කරන කම්පියුටර් එකකට SSH කරන්නත් පුළුවන්ලු එයාට, FTP කරන්නත් පුළුවන්ලු. ඒත් වෙබ් බ්‍රවුසර් එකකින් ඒකේ තියෙන වෙබ් පේජ් එක බ්‍රවුස් කරන්න බැරිලු. ඒත් එයාගේ නෙට්වර්ක් එකේ තියෙන අනිත් හැම මැෂින් එකකින්ම SSH කරන්න, FTP කරන්න, වෙබ් බ්‍රවුස් කරන්න කියන තුනම කරන්න පුළුවන්ලු. එයානු මොකද්ද වෙන්න පුළුවන් ප්‍රශ්නේ කිල්ලද?
ඔව්, ඔයා ප්‍රොක්සිය පාවිච්චි කරනවා, කරුණාකරලා ප්‍රොක්සිය අයින් කරලා බලන්න.
ඔව්, එතනම ප්‍රොක්සිය අයින් කරලා බලන්න. ඒකම කලින් අර Firefox වල ඔයිට කලින් මොකක් හරි අපිට බග් එකක් හම්බුණානේ.
Firefox වල බග් එකක් තියෙනවා Linux වලදී. තමන් පාවිච්චි කරනවා නම්, ඒ කියන්නේ non standard port එකක් HTTP request වලට, ඒ කියන්නේ අපි තුන් උදාහරණයක් ගමු, webmin පාවිච්චි කරනවා කියලා, webmin වල port එක 10000 පාවිච්චි කරන්න. අපිට අපි දැක්ක දෙයක් තමයි Firefox එක version එක මට මතක නැහැ 3 version එකක්
කොහොමද. ඔව්, දැක්වාරි මාස පහකට විතර කලින් දීච්චානේ.
ඔව්, වාස පහකට වගේ, පහකට පහකට හයකට වගේ කලින් කරන්න ගියද දනිෂ්කයි මායෝ කරන තැන ඔක අපි දැක්කේ. මේ දැන් ඒ මැෂින් එකේ 10000 කියලා පෝට් එක ගැහුවට Firefox වල මේ ඕල්ටර්නටිව් පෝට්ස් වලට යන්න බැරි ප්‍රශ්නයක් තිබ්බා. ඒකට ඉතින් එයාට ටෙස්ට් කරලා බලන්න පුළුවන් වෙන බ්‍රවුසරෙන්, Conkara වගේ එකක් යූස් කරලා බලන්න පුළුවන් ඒකෙන් යන්න පුළුවන්ද කියලා. වෙන ඉතින් ගැටලුවක් නම් වෙන විදිහට
ඒක කරන්න නැත්තම් නිලන්ත මේ තව දෙයක් කරලා බලන්න පුළුවන් ඔයාට. ඒ වෙබ් සර්වර් එකේ තියෙන මේ පරිගණකයට මේ port 80 වල ටෙල්නෙට් කරලා බලන්න නේද? ඒකත් කරන්න පුළුවන්. ටෙල්නෙට් බයින්ඩ් වෙනවා නම්
ටෙල්නෙට් කරලා බලනකොට මම ටෙල්නෙට් කරන් දන්නේ නැත්නම් ටෙල්නෙට් ස්පේස් එකක් තියලා IP එක දීලා ස්පේස් එකක් තියලා ඒ ඔයා කනෙක්ට් වෙන්න ඕන port එක දාලා එන්ටර් කරන්න. ඊට පස්සේ මොකක්ද prompt එකක් ආවොත් නම් get කියලා ගහලා එන්ටර් කරන්නකෝ. එතකොට මොන හරි කෝඩ් එකක් එනවා නම් ඒ කියන්නේ ඔයාට successfully එකට කනෙක්ට් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධි තියෙන අපිට?
ඊළඟ ප්‍රශ්නේ ජානක කියලා කෙනෙක් අහලා තියෙනවා. ඇත්තටම එයා මේ පිටරටක ඉන්නේ කියලා දෙනවා. ඒකම එයාට දැන් ඕනි වෙලා තින්නේ එයාගේ ගෙදරත් එක්ක මේ ඉන්ටර්නෙට් එකෙන් කතා කරන්න ගෙදරත් එක්ක. ඒකට එයා කියනවා ඩයල් අප් වලින් කරන්න බෑ. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් එයාට ගන්න ඕන. මොබිටෙල් 3G විතරයි කියලා තියෙනවා. තියෙනවා. ඒ කියන්නේ කවරේජ් එක තියෙන ගෙදරට. එයාට ගන්න හොඳ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකද්ද? එයාගේ ඒ කියන්නේ රික්වයර්මන්ට් එක තමයි කතා කරන එක විතරයි. දවසට පැය භාගයක් විතර කතා කරන එක.
ඔව්. මෙයා කරන බුද්ධිය මට දුරගතණින් එමුතුම ලබා දුන්නා. මෙයා කතා කරලා විස්තරෙත් මට කිව්වා. ඉතින් දැන් හොඳ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක මොකද්ද කියලා අහුවනම් මොබිටෙල් විතර නම් තියෙන තේ එතනින් උත්තරයක් දෙන්න දෙයක් නැහැ. මොබිටෙල් වාචි කරන්න වෙනවා. මොබිටෙල් වල ඇත්තනම දවසට පැය භාගයක් කියලා කියන්නේ ස්කයිප් වල වීඩියෝ නැතුව පාවිච්චි කරන ඇත්තනම පොඩි බෑන්ඩ්විඩ්ත් එකක් යන්නේ. සාමාන්‍යයෙන් ඔයා දවසට පැය භාග ගන්න කතා කරනවා මාසයක් කතා කරන ගිගාබයිට් 3ක් 4ක් තිබ්බනම් හොඳටම ඇති. ඉතින් එක ඔප්ෂන් එකක් තමයි
ADSL ගත්තොත් මොකද?
ADSL උත් යන්නේ නැහැලු. ඒකේ ප්‍රශ්නේ යාට තියෙන්නේ අරක විතරයි. මොබිටෙල් 3G විතරයි. මම එයාට උපදේශයක් දුන්නා මොබිටෙල් 3G කනෙක්ෂන් එකක් ගන්න. එයාගොල්ලේ 7GB පැකේජ් එක මාසෙට රුපියල් 3200 ගානක් වගේ තමයි යාට මාසෙට ගෙවන්නෙන්නේ. ඇති තරම් කතා කරන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. මොකද අපි Skype හොඳට මමවත් ගෙදර පාවිච්චි කරලා තියෙනවා මොබිටෙල් එකේ. කිසි ගැටලුවක් නැහැ. මේ
මොබිටෙල් එක චුට්ටක් වැඩි වෙන්නේ
නෑ, හොඳට වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. ලේටන්සි කියන්නේ ඇත්තටම ADSL එකට පොඩ්ඩක් වැඩි. සාමාන්‍ය WiMAX වලට වඩා හර්ෂගේ WiMAX එකට වඩා නම් හොඳට මගේ
ඉන්නේ. මම ඒක මාරු කරා.
කලින් දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ මේ පිටරටින් ඉන්න ගොඩක් අයට ඇදිනේ. ඇත්තට දැන් ගෙවල් එක වෙනදා අපි ටෙලිෆෝන් වලින් තමයි කතා කරන්නේ. දැන් ගොඩක් දෙනෙක් ඉන්ටර්නෙට් වලට යනවනේ
කතා කරන්නේ. එහෙමයි. මේ දැන් මේක දැන් ADSL වගේ ගෙදර තියෙන අයට Skype phone ගන්න බලන්න. Skype phone එකක් කියලා කියන්නේ ඇත්තටම පරිගණකයක් නැතුව Skype call ගන්න පුළුවන්. නිකන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් පාවිච්චි කරලා තියෙන මාත් පාවිච්චි කරලා තියෙන රුපියල් 8000කට වගේ මිලකට ගන්නත් පුළුවන්. මේක ඇත්තටම එතකොට තමන්ගේ ස්ටෑන්ඩඩ් ලෑන්ඩ් ලයින් එක සහ Skype දෙක මේකත් එක පාවිච්චි කරන්න පුළුවන්.
කලින් මේක මේ රටක් විදිහට ගත්තොත් හොඳ ට්‍රෙන්ඩ් එකක් නේ.
ඔව්, ට්‍රෙන්ඩ් එකක් කියන්නේ ඇත්තනම් මේ Skype phones කියනවා මං හිතන්නේ හරි ලේසි නේ. ඒදල ෆෝන් නැති වෙන ටක් ගාලා කාටරි කෝල් ගන්න ඕන, ෆෝන් එක අතර ගත්තා ටක් ගාලා කතා කරා. ආයි මේක
ඒක විතරක් නේ මං කියන්නේ. දැන් ඔය පර්පස් එක උඩම ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්නවා කියන එක.
කියන්නේ
ඕක කතා කරලා විතරක් නවතින්නේ. අඩු ගානේ ගෙදර ඉන්න පොඩි එකෙක් හරි අඩු ගානේ ඉන්ටර්නෙට් භාවිත කරන්න පුරුදු වෙනවා නේ.
ඔව්, අඩු ගානේ දැන් ADSL මිල ගණන් අඩු කරලා නේ.
ඔච්චර හොඳයි. ඒකත් එතන හොඳ ආරංචියක් තමයි මේ. මං හිතන්නේ ඒක මේ මාරු කරගන්න එක ගැන තාම එච්චර ඒ කියන්නේ
නෑ. මාර්තු මාසේ ඉඳන් මාරු කරනවා.
අප්ග්‍රේඩ් කරනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අප්ග්‍රේඩ් ඩවුන්ග්‍රේඩ් චාර්ජ් එකක් ගෙවන්න ඕනේ. ඊට අමතරව බුද්ධික මේගොල්ලෝ යුසර් නේම් මාරු කරනවා. ඒක පැහැදිලිව මතක තියාගන්න ඕවා. පැකේජ් එක අප්ග්‍රේඩ් කරලා එකපාරට වැඩ කරන්නේ නැතුව ගියොත් අනිවාරයෙන් යුසනේම් එක ඒගොල්ලන්ගෙන් අහලා ගන්න. මොකද මේගොල්ලෝ @adsl.lk කියන එක මාරු කරනවා.
දැන් දැනට ADSL 2500 කියන පැකේජ් එක තියෙන එක්කෙනෙක්ට මොකද වෙන්නේ?
ඒක ඇත්තනම් මටත් හිතා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේක අඩු වෙනවද කියලා මේ අපිටත් තාම බිලක් ආවේ නැහැ. මේක බලන්න අඩු වෙයිද කියලා. හැබැයි ඒගොල්ලන්ගේ chart එකේ හැටියෙන් නම් ඒගොල්ලන්ගේ site එකේ දාලා දෙන්නේ මේක upgrade down
කරලා අපි කියවලා වැඩි කරන්න බෑනේ.
අඩු කරන්නත් නෑ වගේ මට වෙන්නේ දෙර අපි ඒක කරගත් යුතුයි වගේ. මොකද මිල ගණන් ගෙවි යුතුයි කියලා තමයි site එකේ chart එකේ නම් තියෙන්නේ.
ආහ්. ඔව්. මට ප්‍රශ්නයක් තියෙනවා පොඩි. මේ වෙන ප්‍රශ්නයක්. මේ මම අහලා තියෙනවා දැන් මොබයිල් ඔපරේටර්ස්ලා තමන්ගේ වොයිස් කෝල්ස් වොයිස් ඩේ වොයිස් විදිහට යන්නේවා ඉන්ටර්නෙට් හරහා පාස් කරනවා.
ඔව් ඒක ඇත්තනම් 4th generation ගොඩක් කරාට මොබයිල් වල එන්නේ IP ම තමයි. ඒ කියන්නේ ඇත්තනම මේක දැන් දැනට ඇමරිකාවේ වෙරිසොන් කියන කම්පැනි එක ටෙස්ට් කරගෙන යනවා. ඒගොල්ලන්ගේ ෆෝන් එක Wi-Fi enabled ෆෝන් එක. ඔයා ඒගොල්ලන්ගේ Wi-Fi hotspots කියලා තියෙනවා ගොඩක් කැෆේස් වල, එතකොට බස් ස්ටෑන්ඩ්ස් වල, එතකොට මූවි තියටර්ස් වල. එයා මොබයිල් එක අරන් ගියාම ඇත්තනම් මෙතන මොබයිල් කවරේජ් එක පාවිච්චි කරන්නෙම නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ මේ Wi-Fi network එක. Wi-Fi network එකේදී ඒගොල්ලෝ කෝල් එක වැඩ කරන්නේ normal IP call එකක් හැටියට Wi-Fi network එකේදී වැඩ ගන්නවා. ඔයා Wi-Fi zone එකෙන් පිටට මාරෙනකොට මේගොල්ලෝ ගාන්ට handshake කරලා කියන මාරු කරනවා කියන්නේ Wi-Fi network එක ගැන එක්ක ඔයගොල්ලන්ගේ existing 3G network එකකට මාරු වෙනවා නැත්නම් වෙන normal p ඒ කියන්නේ normal GSM එකට මාරු වෙනවා. ඉතින් මේ වගේ medium මාරු වෙන එක බව දැන් වාර්ෂ කරනවා.
ඔව්
අන්තිමට ෆියුචර් එක නම් මොබයිල් වල IP තමයි.
දැන් අනිත් ඒ කාලේ නේ අනිත් දැන් මොබයිල් ඔපරේටර් වල හැමත් දැන් ඉන්ටර්නැෂනල් කෝල් ගනිද්දී ඔප්ෂන් දෙකක් දෙනවා.
ඒක තමයි මම
හයි ක්වොලිටි එකයි.
ඔව්
ඒ කියන්නේ වෙනම මුලට මොකක් හරි ඉලක්කමක් දාලා ඩයල් කරන්න කියනවා. ඒකේ ගාන අඩුයි. හැබැයි ක්වොලිටි එක අඩුයි කියලා ඒගොල්ලෝ
කියනවා. ඒක IP. ඔව් දැනට ඇත්තනම හැම මොබයිල් ප්‍රොවයිඩර් නෙමෙයි හැම ටෙලිකමියුනිකේෂන් ප්‍රොවයිඩර්ම කෝල් ටර්මිනේෂන් දැන් කරන්නේ IP.
ඔව්
IP කරන නිසා IP සාමාන්‍යයෙන් මේගොල්ලෝ දැන් බෑන්ඩ්විඩ්ත් එකනේ වැය වෙන්නේ මෙතන ගොඩක් වෙලාට. මේගොල්ලෝ චීප් කෝල්ස් දෙන එකේ ගොඩක් වෙලාට ක්වොලිටි එක අඩුයි. ඒ කියන්නේ මේගොල්ලෝ පොඩි බෑන්ඩ්විඩ්ත් එකක ඇතුළේ ගොඩක් වොයිස් කෝල්ස් ගන්නවා. එතකොට මොකද මේගොල්ලෝ බෑන්ඩ්විඩ්ත් එකේ efficiently පාවිච්චි කරනවා මේ මුළු බෑන්ඩ්විඩ්ත් එකම. එතකොට දැන් අර ටිකක් high grade quality එකක් කියලා කියන්නේ මේගොල්ලෝ බෑන්ඩ්විඩ්ත් එක ටිකක් වැඩිපුර වට දෙනවා. එතකොට voice quality එක හොඳයි. උනාට ගාන වැඩි. මොකද එයා ඒගොල්ලෝ එක ඒ කියන්නේ 1 MB එකක් ඇතුළත යන call ප්‍රමාණය ඒගොල්ලෝ limit කරලා තියෙනවා.
දැන් ඒ කියන්නේ මම ලංකාවේ ඉඳන් ඇමරිකාවට call එකක් ගත්තොත් ඒගොල්ලෝ IP හරහා යවනවා ඒක මගේ voice.
ඔව් voice එක දැන් IP වලින් තමයි convert
වෙන්නේ. IP වලින් යවනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ bandwidth quality දෙකක් තියෙනවානේ.
ඔව්.
ඒ කියන්නේ එයාගේ efficient bandwidth එක ගණන් වැඩි.
ඔව් ඒ කියන්නේ මෙහෙමයි බුද්ධික දැන් අපි නම් උදාහරණයක් ගත්තොත් voice call 10ක් යවන්න පුළුවන් කියලා ගමු 1 MB එකදී. මේගොල්ලෝ කරන්නේ අඩුවෙන් යවන එකට මේකට 15ක් විතර ඔබනවා. එතකොට වෙන්නේ මේගොල්ලෝ දැන් ගොඩක් වෙලාට data අපි දැන් අපි හිතුවට මේක මේ එක දිගට යනවා කියලා මේවා switching නේ. ඒ කියන්නේ packet switching වගේ තමයි ගොඩක් වෙලාට වෙන්නේ. ඒ කියන්නේ packet ඒක time switching එකක් වෙන්නේ. එතකොට දැන් එක වෙලාවකදී එක යන හැමෝම එක දිගට කතා වෙන්න තියෙනවා. ඒ වගේ 1 MB එකට දාලා දෙනවා. නමුත් මේකලේ premium quality එකට ගියොත් එහෙනම් මේගොල්ලෝ කරන්නේ අර හොඳ bandwidth එකක් ඇතුළත යන හොඳ codecs පාවිච්චි. මොකද මේ voice codecs තියෙනවානේ. එක වොයිස් කම්ප්‍රෙෂන් කරන කෝඩ්ස් තියෙනවා. ටිකක් බෑන්ඩ්විඩ්ත් වැඩියෙන් ගිහිල්ලා ක්වොලිටි තියෙනවා තියෙනවා. බෑන්ඩ්විඩ්ත් අඩුවෙන් ගිහිල්ලා ක්වොලිටි අඩු වෙනවා තියෙනවා. එතකොට අර ටිකක් අර පිළිගම මේගොල්ලෝ බෑ දැන් අර 1 MB එකේ කෝල් 10 විතරයි යවන්නේ. ඊට වැඩියෙන් යවන්නේ. ඒ වගේ දේවල් තමයි කරලා ටිකක් කෝල් එකේ ක්වොලිටි එක ඉම්ප්‍රූව් කරනවා.
ඔව් ඒ වගේම කාලින් මේ VoIP වල තියෙන පොඩි ගැටලුවක් තමයි මේ ඩිලේ එකක් තියෙනවානේ.
ඔව් VoIP ගොඩක් වෙලාට ඩිලේ තියෙන මේ සැටලයිට් හරහා කරන කට්ටියට තමයි මේ ගැටලුව තියෙන්නේ. මොකද VoIP කරනකොට මස්ට් එකක් තමයි end to end ඩිලේ එක මිලිසෙකන්ඩ්ස් 500ට අඩු විය යුතුයි කියන එක. ඒ කියන්නේ VoIP ටර්මිනේට් වෙන end එක ඊට වඩා වැඩි වුණොත් එහෙම ඩිලේ එකක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් ගොඩක් දැනට මොබයිල් ඔපරේටර්ස්ලා ඒ කියන්නේ අතරම ඉන්ටර්නෙට් පාවිච්චි කරන මේ ගොඩක් මේවා ටර්මිනේට් කරන සැටලයිට් එක. සැටලයිට් කියන්නේ දැනට ඩිලේ වැඩිම ක්‍රමයක්.
මම දැක තියෙන සමහර තප්පර 3-4 ඩිලේ තියෙනවා.
ඔව්. ඒ ගොඩක් වෙලාට එන්නේ ඒගොල්ලන් පාවිච්චි කරන කෝඩෙක් සහ ක්වොලිටි ගොඩක්
බෑ. ඒක තමයි ගොඩක් බලපානේ. දැන් අපි මෙහි ඉඳන් කෝල් එකක් ගන්නකොට නෙමෙයි අපිට එන ඉන්ටර්නැෂනල් කෝල් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට මේ ඔය ඉලීගල් විදිහට ටර්මිනේට් කරන ඒවා තියෙනවා නේද මේ.
ඔව්. ඇත්තනම
ඒවැයි ඩිලේ එක තියෙනවා
ගොඩක්. ඒවැයි ඩිලේ එක තියෙනවා. මොකද ඒවැයි ගොඩක් බෑන්ඩ්විඩ්ත් නැහැ. සමහර ඒවා ADSL වල වැඩ කරන්නේ. සමහර ඒවා ලීස් ලයින් 60 සාමාන්‍යයෙන් උදාහරණ සාමාන්‍යයෙන් කිව්වොත් නම් 64K ලීස් ලයින් එක Cisco නම් පාවිච්චි කරන්නේ වොයිස් channel 4ක් සාමාන්‍යයෙන් යවන්න පුළුවන්.
ඔව් මගේ ප්‍රශ්න පිළිතුරු ලැබුණා.
ඔව් දැන් හර්ෂත් ප්‍රශ්න අහනවා. දැන් ටෙක් අතාලේ ප්‍රශ්න වදි නැහැ මොන තරම් තියෙනවා.
ඊළඟට මේ
මොනාරි හර්ෂ මේ කරේ නැද්ද මේ දවස්වල ඉන්ට්‍රස්ටිං වැඩක් කියලා. පරිගණක කම්පියුටර් එකක් හදන්න යනවා කියලා අරන්චි.
නෑ ඒ මගේ යාළුවෙක්ට මම මේ ළඟදී මේ කොටේෂන් දෙක තුනක් ගන්න ගියා මේ යුනිටි ප්ලාසා එකේ අපේ අඳුරන මේ කඩවල් දෙක තුනකින්. දැන් මේ ගොඩක් ගණන් අඩු වෙලා.
ඔව් දැන් ගණන් අඩු වෙලා කියන්නේ බඩු විකිණෙන්නේ නැති හින්දා බඩු වල ගණන් අඩු වෙලා නෑ. ඇත්තට hina වෙන්න දෙයක් නෙමෙයි මේක මේ ලෝකෙම වෙලා තින්ද.
හැබැයි ඒගොල්ලෝ නම් කිව්වේ මේ විකිණීම වැඩි වෙලා නිසා සමහර භාණ්ඩ වල ගණන් අඩු වෙලා තියෙනවා. බොරුදු
දැන්. එහෙම නෙමෙයි දැන් උදාහරණයක් ගත්තොත් මම මේ ලැප්ටොප් සගයක් බැලුවා. 150,000 වගේ තීච්ච ඒවා මේ ලංකාවේ නෙමෙයි පිටරට පොඩ්ඩක් චෙක් කරලා බලන 150,000 වගේ තිබ්බ ලැප්ටොප් 90,000 විතර අඩු වෙලා තියෙනවා. ඉතින් මේ ඇයි කියලා හොයලා බලනකොට ගොඩක් වෙලාවට මේ විකිණෙන්නේ තියෙන මේගොල්ලෝ මේවා කොස්ට් ප්‍රයිස් වලට කිට් වෙනවා වගේ දෙනවා කියලා තමයි දැන් කියන්නේ.
ඒකම කලින්ද දැන් මේ කම්පියුටර් ගැන කතා කරපින්ද මේ ප්‍රොසෙසර් ගැන පොඩ්ඩක් කතා කරත් හොඳයිනේ. පහුගිය සතියේ නැතන මේ සතියේ මේ අපේ යාළුවෙකුත් ගත්තනේ AMD ප්‍රොසෙසර් එකක් තියෙන
එකක් කියන්නේ. AMD quad core එකක්
හදුවා. මේ ඒක ඇත්තටම
AMD quad core කියන නම මොකද්ද ඒකල? Phenom.
නෑ මන්ද මං ඉතර ප්‍රොසෙසර් නම් ගැන නම් දන්නේ
නෑ. ඔව්.
අපේ ඇදේ ලොගීම නැහැ.
මේ පහුගිය කාලේ තිබුණා AMD වලට එච්චර Intel විතර නමක් තිබුණ නෑනේ. පොඩි කට්ටියක සැකයක් එහෙම තිබුණා මේ AMD රත් වෙනවා වැඩි.
ඔව් ඒක නම් සම්පූර්ණ බොරුවක් නේ දැන්.
AMD වල බුද්ධික ඔය ගැටලුව තිබ්බේ අපි අර 233 පාවිච්චි කරන කාලේ.
ගොඩාක් ඉස්සර.
ඒ කියන්නේ AMD
ඒ කටකතාව දිගටම
ආවා. AMD මුලින්ම ඇත්තනම මාකට් වලට ආවේ alternative CPU එකක් කියලා. ඒ කියන්නේ කම්පියුටර් එක Intel වලදී upgrade කරන්න බැරි තැනට ආවම AMD processor එකක් ඒගොල්ලෝ දෙනවා. මේක ඊට වඩා අප්ග්‍රේඩ් කරන්න පුළුවන් එන්න මගේ තිබ්බේ වගේ මගේ ඒ කියන්නේ පරිගණකයක් මේක මේ AMD එකක් 150 plus කියලා කියන්නේ 133 තමයි ස්පීඩ් එක. ඒ වුණාට Intel ගහුවා නම් ඒ motherboard එක මට ගහන්න පුළුවන් 120 වෙනකම් විතරයි.
ඒ අරක ඕවර්ක්ලොක් කරලාද ඒක?
ඒගොල්ලෝ බස් ස්පීඩ් එක වැඩි ඒ කියන්නේ හදලා වැඩි කරලා ඕවර්ක්ලොක් වගේ තමයි තියෙන්නේ. එතකොට ඒ දවස්වල මේ process ටික රත් වුණා. ඕක දැන් ඇත්තටම ඇත්ලන් වගේ එන කාලෙත් ඔය රත් වෙන කතාව තිබ්බා. efficient cooling නැත්තම් මේක ප්‍රශ්නයක් එනවා. මොකද දැන් ඇත්තටම මේ ප්‍රශ්නේ ලංකාවේදී උනේ මේ AM coolers දාන ඒවා මේ ඇත්තටම හරියටම මේ quality එකෙන් අඩු coolers තමයි දාන්නේ. ඒකට ඉතින් මේ රත් වෙන ගතිය තියෙනවා. දැන් හිටියක් හොඳ coolers motherboards එමේ නැහින්දා AMD වල මන්නම් පෞද්ගලිකව කිසිම ගැටලුවක් දැකල නැහැ.
හරිද මේ gaming වලදී මොන හරි විශේෂ වාසියක් තියෙනවද AMD පාවිච්චි කිරීමේ?
3D now වගේ වෙන් ගොඩක් තියෙනනේ. හරි.
මේ හැබැයි processor සම්බන්ධයෙන් නම් හැබැයි මම එච්චරම කියන දන්නේ AMD ගැන Intel තමයි. ඉතින් ගොඩක් අය නම කිව්ව හැටි ගන්නවානේ. මම අහලා තියෙනවා AMD වල අපි ගෙවන ගානට Intel එකකට වඩා ස්පීඩ් එක ගන්න පුළුවන් කියලා AMD process එකකින්. ඒ කියන්නේ අපි ගෙවන ගානට ඊට වඩා හොඳ ස්පීඩ් එකක්
ගන්න. ඒක හර්ෂ මෙහෙම දෙයක්ත් තියෙනවා. Intel වල ඇත්තටම ඇතුලේ තියෙනවා mechanisms ගොඩක් processor එක protect කරන්න. එකක් තමයි මේ heat වෙනකොට processor එකේ clock අඩු කරනේ වගේ. ඒක ඇත්තටම කරලා තියෙන මිස් ඒ කියන්නේ ප්‍රොසෙස් එකේ සිකියුර් සේෆ්ටි එකට. ඒ කියන්නේ හීට් වෙනවා නම් ප්‍රොසෙසර් එක ඒ කියන්නේ මාකර ප්‍රශ්න ඇති අපි
හොමස් අඩු කරනවා නේ.
ප්‍රොහොමස් අඩු ගාලා මැෂින් එක ස්ලෝ කරලා බැරි වුණාම ෂට් ඩවුන් කරනවා. ඉතින් මේවා හදලා තියෙන්නේ ගොඩක් වෙලාට ඒ කියන්නේ වෙන්න තියෙන ඩැමේජස් අඩු කරන්න. දැන් ඒ වුණාට දැන් AMD වල වගේ නෑ කොච්චර රත් වුණත් AMD CPU එකේ clock එක අඩු වෙන්නේ නෑ.
ඒ වගේ මෙකැනිසම්ස් අඩු කරලා තියෙනවා.
ඒ වගේ අඩු කළ නිසා මිනිස්සුන්ට තේරෙන දැන් මැෂින් එක කොච්චර හෙන ගහනවා කියලා රත් වෙනතර පර්ෆෝමන්ස් කියන ඒවා අඩු වෙනවා. මොකද මගේ යාළුවෙක් ඉන්නවා එයා හැමතිස්සෙම කම්ප්ලේන් කරනවා මගේ බලනකො දැන් මේ ලැප්ටොප් එකේ වද දැන් 1.2 වලට ගියා දැන් ඔන්න 1.1 වෙලා දැන් ඔන්න 1 ගිග් වලට යන්නේ මොකද මේ කියලා. ඒ වෙන්නේ ඇත්තටම CPU එක රත් වෙන efficiency cooling නැති වෙනා නම් එයා කරන්නේ CPU එකේ clock එක අඩු කරලා අර heat එක ඇතර මෙයා බලන control කරගන්න manageable මට්ටමකට තියාගන්න පුළුවන් දෙයක්.
ඒක තමයි
AMD වලදී මේ වැඩේ වෙන්නේ නැහැ. ගොඩක් වෙලාට ඕන තරම් රත් වුණාට වැඩ ගන්න.
ඒක තමයි Intel තියෙන කැටි ගොඩක් කියන්නේ රත් වෙන slow වෙනවා කියලා.
ඔව් රත් වෙන slow වෙනවා කියන එක ඒක ඇත්තටම තමන්ගේ වරදක් efficient cooling දාලා නැහැ machine එක.
ඔව් gaming වලට නම් ගොඩක් gaming කරන අය ඉතින් කියන්නේ process එක මොන වුණත් හොඳම cooling system එකක් තියාගන්න ඕනේ.
ඔව් water cooling
වගේ. ඉතින් එතකොට කිසිම බයක් වෙන්න දෙයක් නැහැ cooling සම්බන්ධයෙන් ඕන තරම්.
මම මේ ළඟදී දැක්කා මේ එක YouTube video එකක් ඒ hydrogen වලින් cool කරනවා.
ඔව්. මේ එක එක දැන් හුඟක් තියෙනවා නේ liquid
nitrogen නේද?
ඔව්. ඒක තමයි හොඳම cooling system එක.
ඔව් liquid nitrogen දාලා ඒ වගේ cool කරන්න ඒවා තියෙනවා.
ඒ කවදාවත් කොහොමඩවත් නවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ
බුද්ධික computer hard disk එකක් ගන්න එහෙම නැද්ද?
මම ගත්තනේ SSL එක.
ඔව් 1 TB තියෙන රුපියල් 15000 නේ.
ඔව් මන්දක 1 TB ඇවිල්ලා තියෙනවා ලංකාවට.
ගමන අපි 1 ටෙරාබයිට් බුද්ධි ගැත්තන මොකද නැත්නම් ටෙක් කතා එඩිට් කරන්න බැරි නෑ කම්පියුටරේ මොකද මෙගාබයිට් 50කට වඩා කොපි කරන්න ඉඩන්නේ නැහැ ඒක හાર્ඩ් ඩිස්ක් එක ගාක්
කරන්න ගිගාබයිට් ගණන් යන්නේ මේක
ඊළඟ පස්සේ දැමුනේ බුද්ධික
ගායින් මේ ඊළඟට අහලා තිනෝ මේ බුද්ධික කියලා එක්කිනුම තමයි ගහලා තින්නේ එයා කියලා දින මේ PayPal account එකක් ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඒක භාවිතා කරන්න ඕන
වගේ ඒක කතා කරන්නේ අපි
ගිය සතිය ඇත්තටම අපි අර මේ පිරමීඩ ආකාර ගන්න දෙනු ගැන කතා කරනකොට PayPal ගැන
තමයි ටිකක් කියුවා නේද කියන්නේ PayPal වලින් සද්දවල
කොහොමද කියලා පිළිතුරක් දුන්නේ නැනේ මොකද්ද බුද්ධික PayPal කියන්නේ
ඇත්තටම PayPal කියන්නේ මේ අපි ගණ දෙනු වලට භාවිතා කරන්න පුළුවන් මේ තුන්වෙනි පාර්ශවයක් නේ.
ඔව්. ඒ කියන්නේ මේ අපිට මුදල් ගෙවීම සහ ලබා ගන්න භාවිතා කරන්න පුළුවන් එක තැන. හැබැයි මේකේ ගෙවීම සහ ලබා ගැනීම කරන්න මුදල් ඒකට ලබා දීමට අපිට PayPal වලින් ක්‍රම කීපයක් ලබා දීලා දෙන එකක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක මගින් ගෙවන්න පුළුවන්. නැත්තම් Tamanට ගෙවන කෙනා ක්‍රෙඩිට් කාඩ් එක මාසින් ගෙවන මුදල් ලබා ගන්න පුළුවන්. නැත්තම් බැංක් account එකක් එක පිටරට ඉන්න කෙනෙක්ට නම් ඒක link කරගන්න පුළුවන්. දැන් මොකද ලංකාවේදී නම් ওই පහසුකම් නැහැ ඇත්තටම අපිට. එකම එක ඔප්ෂන්, ඒ කියන්නේ ඔප්ෂන් එක අපිට තියෙන අපිට PayPal තව ගිනුමක් තියෙන කෙනෙක්ට මුදල් ගෙවීමේ හැකියාව දෙන තමන්ගේ ක්‍රෙඩිට් පත භාවිතා කරලා. ඒ අරින් අපිට මුදල් ලබා ගැනීම ලංකාවේදී නැති නිසා අනිත්‍යව ගැන කතා කරලා තීරුමක් නැති වෙයි
කියලා. ඒ වගේම ගාලින් මේ PayPal අර account types තියෙනවානේ. Personal account, business account, ඒ වගේ කියලා නේ. ඔව්. ඒකයි දැන් personal account එකද නම් අපිට ගෙවීම කරන්න විතරයි පුළුවන්. ගෙවීම ලබා ගන්න මං හිතන්නේ
මොකද බිස්නස් account එකක් කරේත් ලංකාවට නම් නෑ බුද්ධික මට තියෙන බිස්නස් account එකක් ඒ වුණාට ලංකාවට
මම හිතන්නේ අපි ගිය සතියේ දෝ කියලා කතා කරන්නේ
ඔව් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධික අපි ඊළඟ එකට යමු නේද
ඊටම කලින්ග මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ Skype වලින් අහපු එකක් එයා කියලා තියෙනවා මේ
Windows එකේ
Windows Vista 32 bit edition එක කියලා තියෙනවා එයා install කරලා තින්නේ ඒකේ task bar එකේදී thumbnail preview එක එන්නේ නැහැ කියලා කියන්නේ එහෙනම් ඒක software එක minimize කරාම ඒක උට mouse එක ගෙනියනකොට මේක preview එකක් එනවනේ ඒක තමයි නෑ කියන්නේ.
ඔව් ඒක ඇත්තටම මගේ කේන්නෙත් නෑ. ඒකට හේතුව තමයි මේ තමන්ගේ පරිගණකයේ graphic card එකේ performance අනුව තමයි ඒක තීරණය කරන්නේ Vista විසින් මේ ඒ features ලබා දෙනවද කියලා. Aero වගේ team එක enable වුනේ නැත්නම් ඒක පෙන්වන්නේ නෑ බුද්ධික.
කලින් සමහර විට මේකට මේ රෙජිස්ට්‍රේ හැක් එකක් වගේ තියෙන්න පුළුවන් නේද
පොඩ්ඩක් ඔයලා බලන්න මම ඔයලා බැලුවේ නෑ
බුද්ධික අපි ඇතර මේ ප්‍රෝග්‍රෑම් එක දාන කොට අපිට මොන හරි හම්බුනොත් අපි ලින්ක් කරමුනේ
ඒ කියන්නේ Vista බලනවා මේ graphic card එකේ තියෙන clock speed එකයි memory එකයි
පුළුවන් overall score එකක් දීලා කියනවා මේකේ error run කරන්න පුළුවන්ද බැරිද ඒ වගේ කියලා ඒක ගොඩක් වෙලාට ඒක සමහරලාට මේ graphic card එකේ drivers හරියට නැත්නම් ඒ වුණත් මේ වගේ score එක අඩු වෙලා මේවා disable වෙලා යන්න පුළුවන්.
ඔව් හොඳම Vista දානවා හොඳම දේ තමයි
හොඳ
graphic card එක තියාගන්න.
ඔව්.
තව ප්‍රශ්නයක් අහලා දිනවා ඇත්තටම අපෙන් එයා අහලා දින්නේ Windows XP install කරලා දිනවා. ඒ කියන්නේ Ubuntu install කරලා දිනවා dual booting තියෙන්නේ. ඒකෙදි Ubuntu පාවිච්චි කරනකොට virus infect වෙච්ච මොනවා හරි files ඇවිල්ලා ඒක Windows activate වෙද්දී virus එක execute වෙලා infect වෙන්න පුළුවන්ද කියලා. ඒ වගේම දෙවෙනි කොටස විදියට අහලා දිනවා එයා XP තියෙද්දි Ubuntu විතරක් අයින් කරන්නේ කොහොමද කියලා. ඒක ඕන් නැහැ කියලා
හිතනොත්
අයින් uninstall කරලා දාන්නේ කොහොමද කියලා.
ඔව් පළවෙනි එකට උත්තර දෙනවා නම් එයා Ubuntu වල boot කරලා USB එකක් දාලා ඒකේ virus එකක් තියෙනවා Ubuntu වලදි Windows virus එකක් නෑ ඒක run වෙන්නේ execute වෙලා කොහෙටක්ව copy වෙන්නේ කිසිම දෙයක් වෙන්නේ නෑ. නමුත් ඔයා F තියෙන files වාගේ machine එකට copy කරලා Linux වල ඉඳන් Windows boot කර වෙලාවේදී Windows වලදී file access කරොත් ඒ ෆයිල් එක වාගේ කම්පියුටරේට ඉන්ෆෙක්ට්
වෙනවා. මම දැන දැනුනේ ක්‍රොස් ප්ලැට්ෆෝම් වෛරසස් තාම හදලා නැහැ නේද?
සමහර ඒවා දැකලා තියෙනවා මන් තියෙන. ඒ ගොඩක් ඇරි ස්ක්‍රිප්ටින් වලින් තියෙනවා තියෙන එක එක.
ඔව්. ඔය ඒ වගේම මේ එයාට කියන්න තියෙන්නේ මේ වෛරස් එකක් ඉන්ෆෙක්ට් වෙනකොට, ඒ කියන්නේ වෛරස් එක රිප්ලිකේට් වෙන නම් ඒක එක්සිකියුට් වෙන්න ඕනේ. ඒක දැන් Windows වලට ලියපු වෛරස් එකක් නම් ඒක Ubuntu වලදී එක්සිකියුට්
වෙන්නේ නැහැ. Ubuntu, Mac
වල වෛරස් එකකින් රිප්ලිකේට් වෙවි යන්නේ. ඒත් ඉන්ෆෙක්ට් වෙච්ච ෆයිල් එකක් කොපි කරලා තියලා ඒක Windows partition එකකට කොපි කරලා තිබුණොත් ඒක Windows boot කරපු වෙලාවකේ ෆයිල් එක execute කරොත්
ඒක
activate වෙන්න පුළුවන් වෛරස් එකනේ.
ආ ඊළඟ එයාගේ අනිත් ප්‍රශ්නේ තමයි Ubuntu අයින් කරන්න කොහොමද? හරි පහසුයි. ඔයාට කරන් තියෙන Windows වලින් boot කරලා ඔයාගේ computer එකේ මම හිතන්නේ XP නම් තියෙන්නේ control panel එකට ගිහිල්ලා administrative tools වල ගිහිල්ලා computer management වලට disk එක ගිහිල්ලා ඔයාගේ disk එකේ unknown partition types කියලා පෙන්වයි. ඒ partitions ටික මකල් දැම්මනම් Ubuntu machine එකෙන් අයින් වෙනවා. හැබැයි ඔයා ඊට පස්සේ රීබූට් කරපු ගමන් ග්‍රබ් කියලා ඇවිල්ලා නැවති. එතකොට
ඇත්තටම කියන්නේ බූට් ලෝඩර් එක අයින් වෙන්නේ නැහැ නේ
පාර්ට් ලෝඩර් එක අයින් වෙන්නේ නැහැ. ඒනට බූට් ලෝඩර් එකෙන් ඔයාට බූට් වෙන්නේ නැහැ. එතකොට මේක හදාගන්න හරි පහසුයි. ආගේ XP නම් තියෙන XP CD එක දාලා XP වල R recover mode කියලා එකක් තියෙනවා. recover mode එකට ගිහිල්ලා recover mode එකේ R කියලා ගහලා ඊට පස්සේ ඔයාට නිකන් command line prompt එකට ඒ password එක ආවා ගේ administrative ඒක ලබා දෙන්න. ඒ ලබා දුන්නාම prompt එකට මෙතන පළවෙනියෙන් ගහන්න ඕනවා fix mbr කියලා. එතකොට මේකේ master boot record එක මෙයා හදනවා.
ඊට පස්සේ
windows වල ඊට පස්සේ
windows default mbr එක මේ
replace කරනවා. linux වලින් වෙනස් කරපුවා. ඊට පස්සේ fix boot කියලා ගවන boot loader එක යා ATDLR එක ලස්සන්ට හදලා යා boot ini එක කරගෙන ඒක boot වෙන හදනවා. ඊට පස්සේ වාට තියෙන එතන exit කියලා ගවන machine එක reboot වෙලා ගන්නට කිසි ප්‍රශ්නයක් නැතුව windows වලට එයි.
ඔව් ඒක uninstall කිරීමක් කියන්නේ අර අපි add remove programs වලින් කරනවා වගේ නෙමෙයි. උනාට ඒ වගේම කරගන්න පුළුවන්. ඔව්
partition එක මකල් දාන එක තමයි තියෙන්නේ. මතක තියාගන්න හරි partition ටික මකන්න. හැබැයි Mac වලට පස්සේ ඔයාලගේ data මොන හරි Ubuntu වල තිබ්බා නම් ඒ බිලේටත් නැති වෙනවා.
ඔව් ඒ වගේම දැන් partition Mac වහම එයාට ඒ free space එකෙන් අලුත් partition create කරගන්න පුළුවන් නේ. windows boot කරගත්තාම
ඊට පස්සේ windows වලට එයාට ඒ space එක පාවිච්චි කරන්න
පුළුවන්.
කලින්ග මේ
ප්‍රශ්න කොහමද?
ඔව් ප්‍රශ්න නම් එච්චරයි. අද ඉතින් අපි තුන් දෙනා විතරයි නේ. තිලින අපේ ලෙඩ වෙලා අනිත් දෙනාට කරන්ට් එක නැහැ නේ.
ඔව් දැන් නම් කරන්ට් එක නැද්ද? මලින් අලුත් කම්පියුටර් එකක් ගන්න නිසා මලින්තර මේ දවස්වල ටෙක් කතා මතකත් නැහැ.
ඔව්
ඒකේ යා බූට් කරන හතරක් කාලා කියලා තමයි ආරංචිය.
ටෙක් නිව්ස් උත්
යා ඒකට Windows XP ඉන්ස්ටෝල් කරලා තියෙනවා, Vista ඉන්ස්ටෝල් කරලා තියෙනවා කිව්වා, Mac ඉන්ස්ටෝල් කරලා තියෙනවා කිව්වා. ඊට පස්සේ තව මොකද්ද එයාගේ අලු මින් පිස්සනින්ද මින්තු තිස්සෝ කරලා තියෙනවා.
මම දැන් ඒකට දෙන වදවල හැටියට අර පරණෙක් ගන්නට වෙන්නේ
මටත් හිතෙනවා. මන්න හිතෙනවා මොකටද මෙච්චර කියලා.
හතරේ මෙකසරේ වැඩ
කරනවා. මම මේ තියෙනගේ තියෙන ටිකත් භාවිතා කරගෙන බරව තව තවත් මලින්ද නැත්තන පරිගණකයේ අවශ්‍ය වැඩ කරන්න නැන්නේ පරිමලින් කර කි කෙනෙක් නිසා පරිගණක යතක කා එක වෙනස් කර කර ඒක තියෙන ඒවා මෙහෙට කරනවා නිසා අපිට නම් ඕනේ මෙතන ඇල්ල ඊමේල් ටික බලලා මේක වැඩක් තියෙනවා මම අකර වැඩේ ගල්ලා ડોකියුමන්ට් ටික ටයිප් කරගන්න තමයි අපිට නම් පරිගණක.
දැන් අපි මේක දැම්මා බණි නේද අපිට?
ආරේ බණි.
මම ඉතින් මලින්ද කමෙන්ට් දාලා බණි
අපිට මේ මේක කිව්ව පත්තරේ දැම්මා කියලා. මලින්ද හදලා දෙන්නේ AMD එකත් Intel එකත් බුද්ධිකම්.
Intel නේ.
Intel
CodeCo එකක් අදාරන් තියෙනවා.
අනේ මන්ද මන්නම් ඇහුවෙත් නෑ. මට මේ තියෙන කෝ එකේ ස්පීඩ් එකකින් කරගන්න දෙන්න නැද තව තව තුනක් ආවම මොනා කරගන්නද කියලා හිතාගන්න බැරුව ප්‍රශ්නයක් තියෙන්නේ.
එහෙනම් අපේ දිල්නලත් ඉතින් ඉක්මන් සෝයි ප්‍රාර්ථනා කරමුනේ.
ඔය දිල්නට ඇත්තට මෙන්න ආසාවක් තිබ්බත් දිල්නට පොඩි ගෙදර අය කියලා දින එන්නෙපා කියලා. ඒකයි ප්‍රශ්නේ. මොකද ඇත්තටම අපි නම් ඉතින් ගෙවල් වෙන දැන් හොයන එක නාටල ගොඩක් කරලා ඉන්නනේ බුද්ධික.
ඔව්
මට මේ මතක්ුනේ මේ ළඟදී මම දැක්ක Flickr සයිට් එක හැමදාම තිබි ෆොටෝග්‍රැෆි වලටනේ ෆොටෝස් අප්ලෝඩ් කරනනේ. ඒගොල්ලෝ දැන් මාස කිහිපයකට කලින් දැම වීඩියෝ අප්ලෝඩ් කරන්න පුළුවන් ෆීචර් එකක්. ඒ හැබැයි ඒක තිබ්බේ අර ගෙවීමක් කරලා ලබා ගන්න මෙම්බර්ස්ට විතරයි. දැන් අලුතෙන් ඒක හැම මෙම්බර්ට ෆ්‍රී අපි වගේ දුප්පත් අයට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඕනෙම කෙනෙක්ට වීඩියෝ පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක HD mode එකක් දීලා
තියෙනවා. ඕකේ ස්පේස් ලිමිට් එකක් තියෙනවද හර්ෂ? මොකද ඔය Flickr වල හැමදෙස්සෙම හැමදේනම ස්පේස් ලිමිට් එකක් තියෙනවා.
ඔව් ෆ්‍රී user කෙනෙක්ට නම් pictures වලට ස්පේස් ලිමිට් එකක් නෙමෙයි තියෙන්නේ. අන්තිම pictures 100 විතරයි පෙන්වන්නේ.
ඔව්
මම හිතන්නේ වීඩියෝ වලට නම් ස්පේස් ලිමිට් එකක් නැහැ.
ඔව් හරිද? දැන් ඒක දාන වීඩියෝ බලන්න කොහොමද? හොඳ ප්ලේයර් එකක් තියෙනවද
YouTube එකේ? ගොඩක් හොඳයි ඒ ප්ලේයර් එක. අනිතක ගොඩාක් ක්වොලිටිත් වැඩි. මොකද ඒගොල්ලෝ ක්වොලිටි ගැන නේ වදන් දැන් YouTube එකෙන් බලන්නේ අප්ලෝඩ් කරන එක නිසා.
YouTube උත් දැන් HD වලින් තියෙනවා.
ඔව් HD වලින් තියෙන්නේ. මේක ගොඩක් මේක ඒ කියන්නේ Flickr වල ඉන්න මේ පාවිච්චි කරන කට්ටිය ගොඩාක් ෆොටෝග්‍රැෆර්ස්ලා, ඒතර වීඩියෝග්‍රැෆර්ස්ලා ඒ වගේ පොඩ්ඩක් ඒක වෘත්තිමය වට්ටමින් කරන අය තමයි පාවිච්චි කරන්නේ.
ඔව් මම ෆොටෝ ෂෙයරින් එච්චරම පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට මේ Picasa web මම හිතන්නේ මේ මට ලේසි ගොඩක් මේ වැඩ කරන්නේ
1GB විතරයි නේද?
ඔව් Picasa space limitation නැතුව.
ඔව් ඒක හොඳයි. ඒ වුණාට ඒක බලන්න ගියාම මම හරි ලේසි නේ.
මට නම් කරදරයි. ඉතින් ඔය කොයි එකක් දැන් දාන්නේ Facebook එකේ කියන්නේ තවත් ඉතින්
මොකක්ද? දැන් මම
ඒක දාන්න ෆොටෝ එකක් දිනා Facebook එකට දැම්මාම
මන්නම්
ගොඩක් වෙලාට මේ මට ওই සයිට් වල තියෙන දැත්තා මේ ඉන්ටරැක්ටිව් ගතිය ගොඩක් මදි නිකන් ෆොටෝ ටික දැම්මා කියලා දැම්ම දන්නේ නැහැ කවුරුත් දැම්මද කියලා. Facebook කියවන්නේ මේ අද දැන් මම
අර බේට්
ඔව් දන්නවනේ මගේ බේට් එක අරන් ෆොටෝ එකක් දැම්ම විතරයි
අයියෝ
කමෙන්ට් 40ක් 50ක්
මේකනේ ඉතින් බේට් එක දාලා නිකන්
කියන ගමන් කරා වගේ නේ ඒකට notification
බේට් එක සීදා කියන ගමන්
ඇවිල්ලා බයිනවා මේ මොකද්ද මේ ස්පෑම් කරනවනේ කියලා බලනකොට මේ අර කමෙන්ට් දාන වාර එක ගැන හර්ෂිත
මැසේජ් එකක් නෑ මේකනේ ප්‍රශ්නේ බේට් එක දාලා නිකන් කියන ගමන් අපිව ටැග් කරලානේ බේට් ඔයියට
නෑ ඉතින්
ඒකෙන් තමයි මට මේල් එන්න ගත්තේ
ඉතින් කරන්න දෙයක්වත් නෑ ඇත්තටම මේ ඒ වගේ දෙයක් කර කර ගෙදරට
ගොඩක් අය වැඩේ කරනවා Facebook එකේ කුරුල්ලෝ ටිකක් හිටියොත් කුරුල්ලොන්ගට ටැග්
කරනවා යාළුවෝ අපි එකතරාක් කවුරු හරි එකෙක් මේ එළුව ටිකකට ටැග් කරලා තියෙනවා
ඒ වගේ ගොඩක් හොඳ වැඩ කරන්න
පුළුවන් අපි දනිෂ්ක බවුල ටිකකට ටැග් කරලා තිබ්බා ඒ වගේ එක එක
ආනිත්ගේ Facebook වල මම එකපාරක් කියවුවා කොහෙද මේ Flickr තමයි ලෝකේ තියෙන වැඩියෙන්ම ওই පින්තූර මේ ෆොටෝස් අප්ලෝඩ් කරන සයිට් එක හැබැයි ස්ටැට්ස් අරන් බලපුවම මේ එකම ගිය ඒ අවුරුද්දක වැඩියම ලෝකේ පික්චර් අප්ලෝඩ් කරන්නේ දැන් Facebook එකට. Flickr පල්ලෙහාට
ඇවිල්ලා. ඔව් මගේ දැන් ඔක්කොම ෆොටෝ මම දාන්නේ Facebook එකට හරි ලේසියෙන්. මොකද දැන් Facebook එකේ ෆොටෝ අප්ලෝඩ් එකේ තිබ්බ අර ගැටලු ගොඩක් හරි කියලා දැන් ඇත්තටම දාපු ගමන් අප්ලෝඩ් වෙනවා. ඒක ලොකු දෙයක් කියලා කියනවනේ. හැබැයි මේ ළඟදී පොඩි ලොකු ප්‍රයිවසි ඉෂුව එකක් ආවා. මොකද Facebook එකට අප්ලෝඩ් කරන හැම එකකම අයිතිය Facebook එකේ ඇයිට කියලා. ඒක අපිට අයිති නැහැ කියලා. ඒක නිසා ලොකු හාහුවක් ඇවිල්ලා මේ අර ප්‍රොෆෙෂනල් ෆොටෝ ගහපු අයම ඒගොල්ලන්ගේ ෆොටෝ අයින් කළා. ඒගොල්ලන්ගේ අර නෝට් එකක් පාලිවුවත් ඒක අයිති තියෙන්නේ මේ Facebook එකේ
කියලා. Facebook එකට ප්‍රයිවසි සම්බන්ධයෙන් හරි ලොකු ප්‍රශ්න වගේක් එනවනේ.
ඔව් Facebook එක ඇත්තටම මේ ඇප්ලිකේෂන්ස් මම ওই බ්ලොග් එකෙත් මම ඕක ගැන ලිව්වා. දැන් තමන් ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරනවා කියලා කියන්නේ තමන්ගේ හා තමන්ගේ යාළුවන්ගේ සියලුම විස්තර මේ ඇප්ලිකේෂන් ඩෙවලොපර්ට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක මේ ඩේටා මයිනින් වගේ කරන කට්ටියට මාර වටින දෙයක්. ඔව්. තමන්ගේ හැබිට්ස් ඔක්කොම ගන්න බලන්න. මොකද තමන් ඉන්න ගෲප්ස් ටික දැනගත්තාම දැනගන්න පුළුවන් මෙයා මොන මොන ඒවටද කැමති කියලා.
අනිත් එක සමහර අය ඉන්නනේ කාපු පීපුවත් Facebook එකේ දානවනේ.
ඕ මා ඒ අපේ මලින්ත එහෙමනම් having a tea having cup of tea එහෙමනම් මලින්ත කිදී.
හැමදේම
perfect නිසා ගන්නට ඒ විදිහට ගන්න. ඊටසේ brushing my teeth brush කරන ගමනක් ගන්නවා. ඊටසේ brushing my left teeth කියලා ගහයි brushing my right teeth කියලා ගහයි. ඊටපස්සේ හොඳ වෙලාට අර ට්විටර් වල මේ හොඳ දෙයක් කරා ඇත්තට ලංකා SMS එක රුපියල් 5ක් කරා. ඒක නිසා දැන් SMS ගහන්න බැරි ඉන්න දැන් පොඩ්ඩක් අර අඩු වෙලා
තියෙනවා.
නැත්තම් ඇත්තටම ට්විටර් ලංකාවට SMS දෙන එක නවත්තපු එකේ එක හේතුවක් නැහැ මලින්ද.
වෙන්න පුළුවන්.
කලින් මේ ට්විටර් SMS ගැන කතා කරනකොට මතක් වුණේ මේ පහුගියේ කියන සර්විස් එකක් හම්බුණා නේ. තව ට්විටර් අප්ඩේට්ස් ගන්න පුළුවන් SMS. ට්විටෝ කියලානේ.
ඔව් ඒකේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ හිටපු ගමන් අකාල්ට වෙයි වගේ තමයි ඉන්නේ. අනික ඒකේ ඇලර්ට් කරන්න ඇට් රිප්ලයිස් විතරයි. ඔව්
ඇට් රිප්ලයි හැබැයි දාලා පැය බැකින් වගේ එනෝ නේද?
මම ටෙස්ට් කරා මටත් දෙක තුනක් ආවා. මට ඉතින් ඇට්
රිප්ලයි දෙන්න කෙනෙක් නැහැ නේ.
ඔව් මටත් එහෙම ආවේ නැහැ. මම මලින්දට කියලා
දාගත්තා. ආ මටත් ඇට් රිප්ලයි නම් එවනේ අඩුයි. මට නම් ඇට් රිප්ලයි එවපු අය ඉන්නවා. සමාල්ලාට එදා ඇත්තට බෝම්බ එක හපු දවසේ ඇට් රිප්ලයි දෙතුන් දෙනෙක් කියලා තිබ්බා. ඇත්තට ඇට් රිප්ලයි එකක් ආවා කියලා දැන්නේ ට්විටර් එකට ගියාට පස්සේනේ. ඒතකොට ඉතින් ටූ ලේට්. ඒතකොට ඉතින් ජීවත් වෙනවා කියලා කට්ටිය දන්නවා. ඒක අපරාධ කියලා කට්ටියම දුක් කළා. අයියෝ කියලා.
මේ කාලෙක අද අපි ගොඩක් කතා කරානේ. ප්‍රශ්න වලටත් ගොඩක් උත්තර දුන්නා. ඒ වගේ ඉතින් බයිලත් කතා කරානේ
ගොඩක්. ඔව් මේ බුද්ධිගිනි මුකුත් මේ දවස්වල ඉන්ටර්සිම් දෙයක් කරන්නේ නැහැ. බුද්ධිග කිව්වෙම නැහැ මොනවද බුද්ධිග මේ දවස්වල අල්ල ගන්නවක් කරන්නේ.
ඇත්තටම ඉතින් මේ ටිකේ වැඩ නම් කරනවා. ඉතින් ඔෆිස් එකේ ගන්නේ ඔය ඉතින් මේ කතා කරන්න ගන්නන්නේ.
ඔව් බුද්ධිග මේ අපේ මේ ඔෆිස් එකේ දෙතුන් දෙනෙක් එක්කව වෙලා මේ iPhone development කරන්න යනවා කියලා. ඒ කියන්නේ මේක පෞද්ගලික ඒගොල්ලෝ ආසාඩ කරන්න කියලා අද මම SDK එකක් අරගත්තා. මේ බුද්ධිකට මොන හරි ඒගොල්ලන්ට දෙන්න උපදේශයක් තියෙනවා
ඇත්තටම
කරන්න එපා වගේද කියන්නේ
නෑ ඇත්තටම iPhone develop කරන්න පටන් ගන්න එක නම් හොඳයි තින්නේ දැන් ලංකාවෙත් iPhone යන නිසා ඒ වගේම මේ ඉතින් හොඳ experience එකක් ගන්න පුළුවන් ඇත්තටම
iPhone විකුණනවා web එකෙන් නැතුව
ඔව් ඒ වගේම මේ කලින් iPhone development කතා කරනකොට මේ ඒක SDK එක ඒ වගේම ID එක ගැන කතා කරන්න ඕන නිකන් අර අපි කියන්නේ perfect කියලා ඒ ගන්නට වගේ තියෙනවා ID එක එහෙම Xcode කියන ID එක
Apple වල develop කරන ලායගේ වැඩ ටිකක් neat නේද බුද්ධික
ඔව් ඒ වගේම මේ
documentation කරන එකක් ගන්න Apple
එහෙමත් හොඳටම තියෙනවා SDK එක ගැන එනේ රිසෝසස් තෝරන තරම් තියෙනවා ඒ වගේම iPhone developer program එක කියලා එකක් තියෙනවා ඒකට sign up වුණොත් ගේමක් කරන්න ඕන එතකොට පුළුවන් අපිට මේ jailbreak කරන්න නැතුව අපේ device වලට
හර්ෂ බලන්න ප්‍රිසන් බ්‍රේක්
මට වෙලාවක් නෑ
මං විතර බලන්න. අදත් අපේ මේ
හසුදූගෙන්
කතා කරන්න තිබ්බා. මේ තාමත් මේ ඔන් හෝල්ඩ් කියලා තියෙන හසුදූගෙන් දුගෙන ඇල්ලර ටොරන්ට් ගැන මට වචනයක් කටින් පාස් වෙලා ප්‍රිසන් බ්‍රේක් 10න් පස්සේ මොකද වුනේ කියලා. ඇත්තට මටත් හිතාගන්න බෑ මොකද වුනේ කියලා. වෙච්ච දෙයක් නෑ. මම මේ බලාගෙන ඉන්න යන්තම් බිග් බෑන් තියරේ නම් පටන් ගත්තා.
ඉතින් Google එකේ බලන්න මොකද වුනේ කියලා.
නෑ ඒගොල්ලෝ ඔන් මයිදන් සීසන් එකේ ඔන් ඕල්ඩ් එකක් මාක් කර දෙනවා. ඉතින් දැන් නම්
ඒක කරන කට්ටිය පොලිසියෙන් අල්ලන් ගියද දන්නේ නෑනේ.
අනේ මන් දැන් මොකක් හරි වුණාද කියලා. මේ ඒකත් හැබැයි මා හරියට කරගෝන අර අපේ ඇත්තනම් මට හිතන මේ කෝපි කඩේ කට්ටිය වගේ කට්ටියත් ඕක කියන්නේ කියලා. මේ එන්නේ කරනකොට මේ මොකක් හරි කරගොල මක් කරගල්ලා
ඇත්තටම මේ කට්ටිය මේ රන්දෙපෑට බැලගෙන ඉතිහාසෙ ප්‍රිසන් බ්‍රේක් වලටත් ඒ වගේ අබ්බැහි වුණා. රන්දෙපෑ වගේ වුණා.
ඇත්තටම 24 වලට තමයි ගොඩක් කට්ටිය
අබ්බැහි
වෙන්නේ. හා සමාන තමයි. අර මිනිස්සයා නියමද හැමදාම දුවනවා දුවනවා.
ඉතින් අපි ඒකට නම වෙනස් කරලා රන් 24 කියලා දාමු.
මට නම් තේරෙන්නේ ඒක සිරසි දූපින්ද ඒ වගේම එකක් වගේනේ. ඊට පස්සේ කොහොම හරි ඕම තමයි. ඉතින් කට්ටියගේ කතාව මේ එන
ඒක තමයි තියනේ දැන් එහෙනම්.
අද නවත්තපුනේ. ඒ වගේම අපි දැන් ප්‍රෝග්‍රෑම් එක අහන්න හැමෝම අහන අය ඒ වගේ කමෙන්ට් එකක් දානවා නම් හොඳයි. අපි කතා කරන ඒවා ගැනත් ඉතින් ඕගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් කියන්න අපින්නේ.
ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ මොනවද අපින් බලාපොරොත්තු වෙන්නේ, අපි මොනවද කරන්න ඕනේ, එතකොට මොනා හරි අපින් දැනගන්න දේවල්.
කවුරුත් අඩුපාඩු කිව්වේ නැහැ හරි අපිට හරියටනේ. හැමෝම හොඳයි
කියනවා. ඔව් ඇත්තටම අපි තරහ වෙන්නේ නැහැ මේ කිව්වට.
දැන් ඔ මේක අහලා අපිත් එක තරහ
වෙයිද? අපිට නම් තේරෙනවා අපි අඩිපාඩු දෙනා කියලා. ඉතින් අපි try කරන ඒවා වෙනස් කරලා හදාගන්න.
ඉතින් ලොකු අඩිපාඩු මේ මයික් වලට කතා කරන විදිහගෙන ගන්න තමයි.
ඔව් මෙහෙම ටිකක් කරනකොට යාළු දිහා බලන් කතා කරන මයික් එකම අදගෙන තියෙනවා. මේ හැබැයි අද නම් ටිකක් ඒක නැති කියලා හිතනවා.
එහෙනම් අපේ තාක්ෂණික ප්‍රශ්න වගේක් අපි හදාගත්තා.
එහෙනම් අද කීවෙනි වැඩසටහන බුද්ධික මේ කරා.
අද 7 වෙනි වැඩසටහන.
7 වෙනි වැඩසටහන ආයි නම්බර් වෙනස් කරලා 2-3ක් දාලා කට්ටිය කන්ෆියුස් කරන්න. දැන් ඊට පස්සේ අපෙන් අහන්න එපා 6 වෙනි එක්කෝ කියලා. දැන් අත්තිනේ දෙදරවන් කියලා දැන් මහයක් කියලා. අපි මේ දෙක දාම්බුද්ධිය පොඩ්ඩක් කන්ෆියුස් වෙන නිසා 6 සහ 7 වැඩසටහන් කියලා.
ඔව් එහෙම දාමුනේ. එතකොට පස්සේ කාලෙක බලන්න කෙනෙක්
ඕනත් ඕපේ නම් 6යි නැත්නම් 6 වෙනි එක කෝ කියලා. එහෙනම් අපි හැම දිනටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමු.
සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරමු. ලබන සතියනේ අපි ආයේ.
ඔව් ඇත්තටම පොලේ දවසක තියෙන කට්ටිය පන්සලොත් ඇවිල්.
ඔව් එහෙනම් හැම දිනටම
සුබ සතියක්.
සුබ සතියක්.